भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चक्कुं भिक्खवे सति चक्कुं उपादाय चक्कुं अभिनिवेश एवं दिट्ठिं उपजति तं जीवं तं शरीरं अन्यं जीवं अन्यं शरीरं ते धर्मसोनाभ्यासी सदैवर्पिमुतुनि මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ ජීවතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි බොහෝම අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් විදක්සෝණය කරන්ට. එනිසා හැම දිනාම තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහොම වුමනාවෙන් තුන්වන් කිරෙහි සිතේ පැහැදීම ඇති කරගෙන මේ දුක්ඛාගත සසරෙන් නිතර වීම පිණිස මේ දේශනාව අපිට උපනිශ්‍රියක්ම වේවා කියන කලන සිත් ඇතුව සෝනි කරන්නට ඕනේ. පින්තුනි අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ තෙවලා දහම් අතරින් සූත්‍ර පිටකයේ සංයුක්ත නිකාය සෝතාපට්ඨ සංයුක්තයේ එන වචන දේශනාවක්. මේක මම විශේෂයෙන් මාතෘකා කළේ අද දවසේදී යථාභූත ස්වභාවය ගැන, මේ සත්‍යයේ නියම ස්වභාවය ගැන ඇති අනවබෝධය නිසාදු බොහෝ දෙනෙක් තමන්නම් යමක් කරගත්තා කියන කෙනෙක් ඉන්න බවක් කතා කරන බවක් තිබෙනවා. මා සමගම කළ සංවාද විවාද අනුසාරිනේ මම මේක මතක් කරන්නේ. සුමතිනේ මෙතනදී දහම් කැඩපතක් බඳු තමන්තම තමන්ව තේරුම් කරගන්න පුළුවන් වටිනා දේශනාවක් මේක තමන් දර්ශන භූමියකට පත් වෙලා ඉන්නවද, පත් වෙන්න පුළුවන් ඥාන දර්ශනයක් තියෙනවද, ඉබදු ඥාන දර්ශනයක් සම්බාධන යන උත්සාහයකද තමන් ඉන්නේ කියන කාරණාව තමන්ටම තේරුම් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් වික්කවේ සති චක්කුම් උපාදාය චක්කුම් අභිනිවෙස්ස ඒවන් තිට්ඨිං උපජ්ජති. මහණෙනි ඇහැ ඇති කලෙහි ඇහැ ඇසුරු කරගෙන ඇහැට පැමිණ මෙහෙම දෘෂ්ටි උපදිනවා. තං ජීවං තං ශරීරං, ජීවිතය ශරීරයත් එකමයි. තව කෙනෙකුට අන්‍යයන් ජීවන් අන්‍යයන් ශරීරම්, ජීවිතය අනික ශරීරය අනිකම්. සස්තුත ලෝකේ සාස්වතයි, ලෝකේ අසාස්වතයි. අනන්ත ලෝකේ අනන්තයි, ලෝකේ අනන්ත නැහැ. මේ විදිහට නොයේ දෘෂ්ටි උපදින්න පුළුවන්. සත්‍ය මරණය මතින් උපදිනවා, සත්‍ය මරණය මතින් උපදින්නේ නැහැ. සත්‍ය මරණ මත උපදින්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සත්‍ය මරණ මත උපදින්නේ නැහැ, නැති වෙන්නේ නැහැ කියලා මෙබත් දෘෂ්ටි උපදිනවා කියලා. ඊට පස්සේ භාග්‍යතුනාන්ත කියනවා සෝතම් වික්ඛේ සති. කන ඇති කල්හි, නාසය ඇති කල්හි, දිය ඇති කල්හි, කය ඇති කලද සිත ඇති කලද නිබඳු දෘෂ්ටි උපදිනවා කියලා. මේකෙන් බොහෝ වටිනා අදහසක් අපිට පෙන්වනවා. ඇති කලි කන ඇති කලි නාසය ඇති කලි දුව ශරීරයේ මනස ඇති කලි මෙහෙම දෘෂ්ටි උපදිනවා කියනකොට එබඳු අදහස් වලට මූලික පසුබිම වෙලා තියෙන්නේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියලා මේ ටිකේ නිත්‍ය බවයි. මේ ටිකේ ඇති බවල් කියන අදහසක් තියෙනවා. මේ ටික තියෙනවා කියන මත්තමක ඉඳගෙන ඇතිකලි කියන වචනේ මතක් කරන්නේ මව් කුසින් මිලෝට දිහි වෙනකොට අරගෙන ආපු ජීවිත ඉන්නතාක් තියෙන මරණයෙන් විතරක් අවසන් වෙන මට්ටමේ ඇහැකන දිවනාසය ශරීරයක් මනසක් කෙනෙක් දකිනවා නම් ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක්ම කරද්දී මෙද කටයුතු කරද්දී ජීවත්ව ඉද්දි ජීවත් වෙන හතර ඉරියව්වම කරත්වෙන ඇහැකන දිවනාසය ශරීරයේ මනසක් තියෙනවා නම් තියෙනවා වගේ වැටෙනවා නම් අන්නේ බඳු කෙනාටයි චක්කුම් වික්කවේ සති චක්කුම් උපාදාය චක්කුම් අභිනිවෙසය කියලා මතක් කරගන්න. එහේ ඇතිකල්ලි කියන වචනයෙන් කියනවා ඉඳගෙන හිටියත් නිදාගත්තත් ජීවිතත් කුමන කටයුතු කළත් ඇහැ තියෙනවා කියන හැඟීමමයි තියෙන්නේ. ඇස් දෙක තියෙනවා කියන මට්ටමමයි තියෙන්නේ. ඉන්ද්‍රගන හිතිය නිදාගත්තත් ඇවිත්ත හතර ඉරියව්වම පවතිති කන තියෙනවා. ඉන්ද්‍රගන හිතගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම පවතිති නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා, මනස තියෙනවා කියන මානසික මට්ටම යම් කිසි කෙනෙකුට තියෙනවා නම් හොඳට දකින්න චක්කුම් විත් සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ කියනකොට මට්ටමයි තියෙන්නේ. එතකොට ඇහැ ඇති කලි ඇහැ ඇසුරු කරගෙන ඇහැට පැමිණෙන නිබඳු දෘෂ්ටි උපදිනවා. ඇහැ තියෙනවා කියන මට්ටම කෙඳගෙන නිබඳු දෘෂ්ටි නැතුව ඉන්නවා කියන සිද්ධියක් විද්‍යමාන නැහැ කියන්නේ. මේක බොහොම සියුම් ධර්මතාවයක් මතක් කරන්නේ. අපි ඇහි ස්වභාවය පැත්තෙන් පැද්දි නොදන්නවනම් නොදකින්නවනම් කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ධර්මයන්ගේ යථාභූත ස්වභාවය අපි නොදැන අපි දුක්ඛ සම්පන්න පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බඹරක් පමණ ශරීරය ගැන තියෙන අනවබෝධය එහෙමම තියෙද්දි මේ ස්පර්ශ ආයතන හයේ යථා ස්වභාවය අපිට නැතුව දෘෂ්ටි විතරක් දුරුකලා කියන කාරණාව විද්‍යමාන වෙන්නේ. දැනට දෘෂ්ටි නැති වෙන්න පුළුවන්, නමුත් දෘෂ්ටි නැති වෙන කිසි හේතුවක් නැහැ. දෘෂ්ටි උපදින්නේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේල ඇතිකල්ලිය ඇසුරු කරගෙන නම් ඒ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන දහම් ඇතිකල්ලි ඒක ඇතිබවේ තියෙද්දි අද දවසේදී ඔබට දෘෂ්ටි නැති වුණත් දෘෂ්ටි ඇති වෙන තියෙන භූමිය නැති වෙන නැති බව දකින්ද, දෘෂ්ටි ඇති වෙන්න පුළුවන් වටපිටාව නැති වෙන බව දකින්ද, දෘෂ්ටි සම්පන්න පුද්ගලයාට දෘෂ්ටි ඇති වෙන තියෙන භූමියම නැති, දෘෂ්ටි ඇති වෙන තියෙන භූමිය නැති වෙච්ච නිසා දෘෂ්ටි නැති වෙන නිසා දෘෂ්ටි ඇති වෙන තියෙන හේතු තියෙන දෘෂ්ටි නැති වෙන නෙමෙයි. ඒ නිසා මම මතක් කළා ධර්ම ආදාසයක් නැත්නම් දහම් කැඩපතක් බඳී මේ දේශනාව ලෝකේ කවුරු කිව්වත් තමන් තමන්ට කියලා තමන් තමන්ගේ මනසට සාපේ සම්බන්ධ කියලා මම මතක් කරනවා. මේ බුද්ධ පාද කාලේ මනුෂ්‍ය ජීවිතය අතර ගන්න එපා අතහැරුණු කායගේ වචනේ තමයි රැවතුනත් අපේ මනසට අපි රැවතුනත් අනුන්ගේ මනසට වචනට ගැවත්මත් සසර දුකට වැටෙන්නේ අපි. අපි පාරේ වාහනයකින් ගමන් කරනකොට අපි අයිනේ පුළුවන් තරම් අයින් වෙලා යද්දි වාහනේ විලස්සනක් නැරෙන්න ඇති. අපි පුළුවන් තරම් අයින් වෙලා යන්නේ නමුත් වාහනේ ඇවිල්ලා අපි හැප්පුවත් නැරෙන්නේ නැහැ. අපි දැන් නැද්දට ගන්නවා වාහනේ හැප්පුවත් නැරෙන්නේ නැහැ. අනුන්ගේ වැරදි තමන්ගේ වැරදි කියන දෙකෙන් මරණයට පත් වෙන සිද්ධ වෙලා තියෙන තමන්ට බව මතක තියාගන්න ඕනේ. ඒකින් ඒ කුමාර මම කුමීයක් හැටියට විස්තර කරන්නේ අන්ගේ මෙහෙවීමෙන් හෝ තමන් මේ තැනකට පත් වෙලා ඉන්නේ මේ වගේ මත්තමක් තේරෙනවා නම් මේ වගේ මත්තමක සිටුවේ පහළ වෙනවා නම් මේ මත්තමක් ගැන හිතෙනවා නම් ඔබ මෙහිමයි කියලා කවුරුහරි කියලා දීලා හරි අනුමානිත උපකල්පනයකට අපි මෙහෙම වෙලා ඇති කියලා අපි හිතගෙන හරි ඉදීනෙන් නූපන්න මාර්ගයේ උපදිනා කියලා අසුරවකිලා මත්ති මාර්ගයේ උපදින නියම විදිහට මාර්ගයේ උපදින දහම් පරිලාය හොයන්නේ නැතුව ඒ දෘෂ්ටිය තුල හිටියෝ අනුන්ගේ වර්ධනය තමන්ගේ වර්ධනය දෙකෙන් යටින් සසරට අපි වමු. ඒ නිසා කින්නතුනි ගොඩාක් බුද්ධිමත් වෙන්න වෙන කාලයක්. මම මතක් කරන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේගේ යුගයක් වුණා නම් වර්ධිනකොට මෝග පුරුෂය හිස් පුරුෂය තුළ පැනලා හරියපු යහපතට පාල. අද කාලේදී මාර්ගය පිළිබඳවත් මේ කතා තියෙන කාලවකවානුවක් කියලා. ඒ නිසා මෙතනදී ගොඩාක් අපිට බුද්ධිමත් වෙන්න වෙනවා. විශේෂයෙන් භාගවත් මහන්සියගේ පෙරදහම විශ්වාස කරලා ඒ තුළ ගැඹුරු අධ්‍යයනයක් කරන්න වෙනවා. ඉබඳු අධ්‍යයනය තුළින් අපේ ජීවිතයට මැනලා අපිටම තීරණය කරන්න වෙනවා නිබඳු ඥාන දර්ශනයක් තියෙනවද නැද්ද කියලා. තියෙනවා නම් ඒ තුළ සතුටපත් වෙන්න පුළුවන් විපරිත නොවුණු ස්වභාවයෙන්, නැතිනම් ඒ සඳහා උත්සාහවත් වෙන්න පුළුවන්. එතකොට පින්වතුනි මේ චක්කුම් වික්‍රේ සති චක්කුම් උපාදාය චක්කුම් අභිනිවෙස්ස කියලා පුතාගතේ මහන්සි මතක් කළේ ලෝකයාගේ මානසික මට්ටමට. මේ ලෝකේ හැම කෙනෙක්ම බොහෝ දිනෙකම ලෝකෙ තුල හැම කෙනෙක්ම ඇහැ ඇති බවකයි ඉන්නේ. ඉපදෙන දවසේ ඉඳලා මැරෙනකම්ම ඇහැ වෙනස් වෙනවා වෙන්න පුළුවන්. ඇහැ දිරනවා වෙන්න පුළුවන්. සමක්‍රමින් සිනීම අඩු වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඇහැ ඇති බව තියෙනවා. කන උපන්න දවසේ ඉඳලා මැරෙනකම්ම කියනවා ඒ අතරතුර කනේ ඇහිම අඩු වෙන්න පුළුවන්. නමුත් කන නැති වෙලා නැහැ. කන තියෙනවා කියන මට්ටමකයි ඉන්නේ. මෙන්න මෙහෙම ඇහැ කන දිව නාසය ශරීරය කියන මනස කියන මේ ටික ඇති කල්ය කියන ටික යෙදුනහම පින්වතුන් දන්නවද වෙන වැඩි හොඳට ගෙඩි පිටි ඉන්න පුද්ගලයෙක් නිර්මාණය කළා කියනවා. අද අපිට දුවන්න පනින්න පුළුවන් ගහන්න බයින්න පුළුවන් අතපය හතර නැති ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින ක්‍රියා කරන්න පුළුවන් විදිහේ ආත්ම භාවයක් හිතට හසු වෙන නිර්මාණය වෙලා තියෙනවා. මෙහෙම නිර්මාණය වුණේ මෙහෙම පුද්ගලයෙක් අපිට හම්බ වෙන්නේ තිබුණොත් එක එක කොටස් එකතු වෙනයි. එහේ ඇති බවකින්, කන ඇති බවකින්, නාසය ඇති බවකින්, දිව ඇති බවකින්, ශරීරය ඇති බවකින්, සිත ඇති බවකින් හම්බ වෙච්ච එකට විපාක තමයි පුද්ගලයෙක් හම්බ වෙන එක. ඇහැ තිබුණා නම් නැති පුද්ගලයා ඉන්නට පින්වතුන්. ඇහෙන් පුද්ගලයා අනිකක් නෙමෙයි, පුද්ගලයා වෙන්නේ ඇහැ අනිකක් නෙමෙයි. එතකොට මේ පුද්ගල භාවයේ කියන එක දකින්න මේ පින්වතුන්ට ඇහැ කරන දුලනාසය ශරීරයේ ඇති බව හම්බ වීම පුද්ගලයා කියලා තමයි පුද්ගල භාවයේ. එතකොට පින්වතුනි මේ පුද්ගල භාවය තියාගෙන දික්ටි දුරු කරනවා කියන කාරණාවක් විද්ධිමාන වෙන්නේ නැහැ. දික්ටි අද නැතත් පුද්ගලයෙක් ඉන්නවා නම් දික්ටි ඇති වෙන්න තියෙන හේතුවමයි තියෙන හේතුව නිතරම යම් කිසි තැනක පුද්ගල භාවයේ දුරු වීමම දෘෂ්ටි නිරුද්ධ වෙන්න තෝනේ. එහෙනම් මේ ධර්මයේ අර්ථය මොන විදිහට පලාගත යුතුද කියලා අපි නෝන් ටිකක් බලමු. එතකොට කෙබඳු දැක්ම ඇතිවෙලද මේ දෘෂ්ටි නිරුද්ධ වෙන්නේ? ජීවිතයයි ශරීරයයි එකයි, ජීවිතය අනිකක් ශරීරය අනිකක් කියන මේ දෘෂ්ටි නැති කරන්න අමුතු උත්සාහයක් කරන්නේ. සත්‍යය මරණයෙන් මත්තේ උපදිනවා, සත්‍යය මරණයෙන් මත්තේ උපදින්නේ නැහැ, සත්‍යය මරණයෙන් මත්තේ උපදින්නේ නැහැ, නැත්තේ නැහැ, උපදින්න පුළුවන් නැත්තේ නැති වෙන්න පුළුවන් කියන මේබඳු දෘෂ්ටි දුරු කරන්න අමුතු හේසක් ඕනේ, අමුතු පරියායක් ඕනේ. ලෝකේ කෙලවරක් තියෙනවා, ලෝකේ කෙලවරක් නැහැ, ලෝකේ කෙලවරක් තියෙනවා, තුන් නැතිව පුළුවන් මේබඳු දෘෂ්ටි දුරු කරන්න අමුතු ක්‍රමයක් ඕනේ නැහැ. මේ සියලුම දෘෂ්ටි සෝතාපට්ටි සංයුත්තේ බලන්න මහසාල දෘෂ්ටි ගොඩක් වෙනවා. ඉරපායෙන් වලිට බහිනවා, ගංගාව ගලා බහිනවා, මේ වගේ අදහස් ලෝකේ ඇති වෙනවා. මේ ඔක්කොම ආයතන ඇති කරන්නේ. එතකොට මේවා අමුතුවෙන් එකින් එක එකින් එක මේ දෘෂ්ටි අයින් කරන්ද එකක්වත් ඕනේ නැහැ. තුනකින් උපත පුළුවන් නම් ඇති බවින් මිදෙන්න, කන ඇති බවින් මිදෙන්න, නාසය ඇති බවින්, දිව ඇති බවින්, කය ඇති බවින්, මනස ඇති බවින් මිදෙන්න පුළුවන් නම් මේ දෘෂ්ටි ටික මිදෙන්නේ, දෘෂ්ටි අතහැරෙන්නේ කියලා. මොකද පෞද්ගලික අදහසක් නෙමේ පෙළ දහම දිහා බලලා ගන්නට. ඇහැ ඇති කල්ලි හැට පැමිණ ඇහැ ඇසුරු කර කර නම් දෘෂ්ටි උපදින්නේ. ඒ දෘෂ්ටින්ගේ සමුත්ථානයේ දෘෂ්ටි හට ගැනීමට මූලික හේතුව ඇහි නිත්‍ය බව, කනේ දිවේනාසී නිත්‍ය බව. ඒ ටික නිත්‍යයි කියලා කියන පුද්ගලයෙක් ඉන්නවා, පුද්ගල භාවය. එනම් කොහොමද අපි ඇහි අනිත්‍ය දකින්නේ? කනේ නාසයේ දිවේ ශරීරයේ අනිත්‍ය දකින්නේ කොහොමද අපි? මේ අනිත්‍ය දකින්නවා කියනකොට පින්වත්නි බොහෝම ගැඹුරු ධර්මතාවයක්. කෙනෙකුට ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ අනිත්‍ය දුක අනත කියන අකුරු අටකින් යුක්ත වචන තුනක් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ නොවුණා නම් මේ ලෝකෙ කවුරුත් ත්‍රිලක්ෂණය දන්නේ නැහැ. ඒකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ ශාසනයෙන් බැහැර නැහැ. නමුත් අද අපි දන්නවා අනිත්‍යයක්. අපි දන්නවාද දුක? අපි දන්නවා අනාත්මය? අද අපි ධර්ම මාර්ගයේ අනිත්‍ය දුක් අනාත්ම මේ සාසනයෙන් බහැරයක් ගන්නවා. නමුත් මෙතනදී අනිත්‍යයි කියන ධර්මතාවය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඉතාම ගැඹුරු ලෝකයට සාධාරණ නැති ඥාන දර්ශනයකින්. මම එහෙම මතක් කළේ අද අපි දන්නවා අනිත්‍ය බවක්. හැබැයි හොඳට නුවණින් බැලුවොත් ඒ අනිත්‍ය බව තුළ නිත්‍ය බව හැඟවිලා තියෙනවා. නමුත් මේම විදිහට අනිත්‍යයි කියලා කියන නිත්‍ය බවේ ශේෂයක් තුන් නුවණින් තෝරන. ඒ කියන්නේ හැම අපි ගනිමු උපන්න දවසේ ඉඳන් මරණයට පත් වෙන තාක් ඇහැ කියන එක ඇති බවක යට වැටෙන්නේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් පරිහරණය කරන අපිට ඇහැ තියෙනවා කියන මත්තමයි දැනෙන්නේ තියෙන්නේ. එහෙම ඉඳගෙන ඇහැ අනිත්‍යයි කියන දැනුමක් අපිට තියෙනවා. ඇහැ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙවි යනවා කියලා විපරිණාම බවක් තේරෙනවා අපිට. කිමතුනි මේ ඇති දෙයක නැති බවක් ගැන යටි කතා කරන්නේ. උපන්න දවසින්දම් මරණාසන්න මොහොත වෙනකන් ඇහැ තියෙනවා කියන මට්ටමමයි තියෙන්නේ අපිට. ඒ ඇති දේ තුළ විපරිණාම බවක් කතා කරනවා අපි. චිත්තස්සඤ්ඤ සම්පඤ්ඤායති සිතිවිලි වෙනස් බවක් වෙනවා. එතකොට සිතන දේක වෙනස්කමකුයි මේ තියෙනවා. පවතින දේක වෙනස්කමකුයි අද අපිට තියෙනවා. ඒකද කිව්වොතින් අද අපි ගන්න අනිත්‍ය කවදාවත් දකින්න බැහැ. තර්ක කළා විතර්ක කළා අනුමාන ඥානයක පුදවා ගන්න විතරයි පුළුවන්. අද අපි ගන්න විදිහට මෞපුසින් උපදින දවසේ ඇහැ උපන්නේ ඇහැ නැති වෙන්නේ මරණය. ඇහැ නැති වෙන දවසට අපිත් මැරිලා නිසා එදාට ඇහි අනිත්‍ය අපිට පේන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඒ අනිත්‍ය දකින්න පුළුවන් නම් ඒක ජීවත් වෙන්නේ. ඒකයි ඇහැ තියෙන තාක් පුද්ගලයා ඉන්නවා. ඇහි අනිත්‍ය දකින්නකොට පුද්ගලයා පවතින්නේ නැහැ. කනක් එහෙමයි. පුද්ගලයාට හොකට පවතින්න පුළුවන් කන තියාගෙන. කනේ අනිත්‍ය දැක්කොත් පුද්ගලයා කිසිම නැහැ. පුද්ගල භාවය අවශ්‍ය වෙනවා. අපි දන්නවනේ මරණයෙන් පස්සේ කන අනිත්‍ය වෙනවා කියලා සම්පූර්ණ වශයෙන් කියන අනිත්‍ය දකින්න එතකොට ඒක දකින්න පුද්ගලයා ඉන්නවා. ඒ විදිහටම අනිත්‍ය දෙන්න පුළුවන් නම් බලන්න දකින්න පුළුවන් නම් ජීවත් වෙන්න. අපිට ඒක පුද්ගලයා කුලියෙන්. එහෙනම් කොහොමද අපි අනිත්‍ය බලන්නේ පුද්ගල භාවයේ දුර වෙන විදිහට? කොහොමද එහෙකන දුවනාසේ ශරීරයේ ඇති බවින් අපි මිදෙන්නේ? මෙන්න මේ ටික ගැනයි බලන්න ඕනේ. ඒකකට උත්තරයක් හැටියට මම ඉස්සෙල්ලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ කිලදහමම ඉස්සෙල්ලා මතක කරලා පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ පටිසම්භිදා මග්ගේ ඥාන කතා කියලා කොටසක් තියෙනවා. ඒකේ 15 ඥානෙ වස්තු නාම ඥානෙ අරගෙන අපි බලමු. එතනදී වස්තු කියලා කිව්වේ චක්කු. චක්කු විඥානෙට වස්තු. එහෙනම් ඒක වස්තු කියලා කියනවා. සෝත, ධාන, චිව, ඝන, නාසය, දිව, ශරීරය, මනස කියන මේකට කියන වස්තු කියලා. විඥානයේ පිටා හිටින්ද වස්තුවක් වෙන නිසා. එතකොට මේ වස්තු නාමයේ ඥානෙ නැත්නම් මේ වස්තුන් ගැන ශකන දුවනාසේ ශරීරය ගැන ඥානෙ මූල ඇති කර ගන්න ඕන තිබඳු ආකාරයකටද කියලා පෙන්නනවා. එසමින් පෙන්නනවා චක්කුම් වික්කවේ අජ්ජත්ත වවත්තේති. හොඳට හිතන්න තීරණය කරන්න කියනවා. මේ කිමතුනි ඇහි අනිත්‍ය දකින්න පෙන්වන ස්වමි භාග්‍යතුන් වහන්සේ මේ න්‍යායයෙන් ඇහෙන්න වෙන ක්‍රමයක් නෑ. මේ න්‍යායයෙන් ගිය කෙනාට ඇහැ ඇති කල්ලි ඇහැ ඇසුරු කරගෙන ඇහැට පැමිණනවා කියන මට්ටම අතහැරෙනවා. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි අවවාදය තමයි මොකද්ද? චක්කුම් අජ්ජත්තං වවත්තේති. ඇහැ ආධ්‍යාත්මිකයි කියලා හොඳට හිතන්න කියනවා. ඒක මම කියලා දෙන්නම් කිමතුනි ලොකු කේසිය පදු වෙනවා මේ ටිකේ. ඒ ආධ්‍යාත්මිකයි කියලා හොඳට තීරණය කරන්න කියනවා. ඊට පස්සේ චක්කු චතුර්ණ මහා භූතානං උපාදාය රූපං අවත්තේති. ඇහැ කියන්නේ මහා භූතයන්ගේ උපාදාය රූපය කියලා හොඳට බලන්න කියනවා. චක්කු දුක්ඛේ අහුත්වා සම්භූතං හුත්වා භවිච්චති. ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා දකින්න කියනවා. සෞත්ව සම්පූර්ණ හුත්තන භවිෂ්‍යති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා දකින්න කියනවා. ඊට පස්සේ ඇහැ අවිද්‍යා සම්පූර්ණ කම්ම සම්පූර්ණ තණ්හා සම්භූතං ආහාර සම්භූතං තිවවති. අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හැදෙන එකක් කියලා බුදුට ඉතින් කියනවා. මෙන්න මේ විදිහට හිතලා ඇහැගෙන නුවණ ඇති වුණොත් ඒ ටිකේ ප්‍රතිඵලය තමයි ඇහැ කියන එක තෙර මුත්‍තිදී මහතන ඉතුරු නැතු නැති වෙනවා කියන තැනකට සමගමකටපත් වෙනවා. එයා ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින හතරේ දියවන් පරිහරණය කරන ඇහැ කියනවා කියන ඇහැ ඇති කමෙන් මුදිනවා. ඇහැ කියන එක අනිත්‍යයි කියන ධර්මතාවය ඉදිරිපිටිනවා. විනස් දෙවිවක් යන මරණකම තියෙන ඇහැක් දකින්නේ නැහැ. යම් ඇහැක් තියෙනවා නම් ඒ ඇහැ පෙර නොතිබීම හතරේ තුන 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 අපිට දකිනවා. අපි ඒක අනුක්‍රමයෙන් පොඩ්ඩක් මෙහි කරලා බලමු. කුමක් දේශනහා යදාගත යුතු ප්‍රයෝගය කියලා. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කු වික්‍රේ අජිත්ත බවක් කියති. ඉතින් මේක හොඳට දකින්න. මහණෙනි ඇහැ ආධ්‍යාත්මිකයි කියලා හොඳට තීරණය කරනවා. ඒකෙන් මතක් කරනවා ඇහැ කියන එක බාහිර ආයතනයන්ගෙන් දකින්න එපා කියලා. මේ බොහොම සියුම් සිද්ධිකක් මම මතක් කරන්නේ. මෙන්න මේ ටික කෙනෙකුට හොඳට තේරෙනවා නම් ඒක හැකියක් නැහැ. අන්න තමුන්ට එහෙ අනිත්‍ය භාග ගැන දහම ගැන දැක නැහැ කියන තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙනම් කොහොමද ඒක බලන්නේ? ඇහැ කියන එක වාස්තවයි කියලා දකින්න එපා කියලා භාවිතා කරනවා. අජත්තම වත්තේටි ඒ ආධ්‍යාත්මිකයි. ආධ්‍යාත්මිකයි කියන මේ කාරණාවෙන් කියන්නේ බාහිර එක දකින්න එපා කියන එක. එහෙම කියන්නේ ඇයි මේ ලෝකයේ ඇහැ දකින්නේ ලෝකයට ඇහැ හම්බ වෙන්නේ බාහිර. තව මේ ඇහි ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? අනිදස්සන. මේ ඇහැ කවදාවත් දකින්න බැහැ. කවදාවත් ඇහැ කියන එක දකින්න බැරි එක. ආධ්‍යාත්මිකයි ඇහැ දකින්න බෑ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවනේ කියනවා. අවිද්‍යාව කර්ම තණ්හාවෙන් හටගෙන තියෙනවා. උන්වට අපිට මේ පරීක්ෂණය දුන්න. ඒ පරීක්ෂණයෙන් තමයි අපිට ඇහැ ඇත්ත දකින්න පුළුවන්. ඇයි ඇහැ බාහිරින් දකින්ද එපා කියලා කියනවා කියලා කිව්වේ? කොහොමද ඇහැ බාහිරින් දකින්නේ? පත්තරේ කඩදාසියක චිත්‍රයක් තිබුණොත් මේ ඇස් දෙකක් කියලා අපිට හිතෙනවා. එහෙම පත්තරේ කඩදාසියක ඇහැක් පේනකොට සුදුට හිතෙන්නේ මොන ආරගණයක්ද? මේක එක චිත්‍රයක්. වර්ණ සටහනකින් හදපු චිත්‍රයක් නිසා ඇහැක් නෙමෙයි ඒක. ඒක අජීවී වස්තුවක්. ඒක චිත්‍රයක්. ඊට පස්සේ මේ ඇහෙට පේනවා පේනවා නම් තව ඇස් ඒ බාහිරින් පෙනෙන ඇස් කියලා අපි හිතාගෙන ඉන්න පරසත්තනම් පරපුරාණ සත්පුද්ගලයන්ගේ ඇහැ කියලා අපිට පෙනෙන එක අපිට හම්බ වෙනකොට රූපයක් මිසක අපිට ඇහැක් නෙමෙයි කියන එක හොඳට තේරුම් ගන්න. ඇහැ කියන්නේ කෘත්‍යයකට. අපිට ඇහැ අඳුනුත් බාහිර තියෙන දේවල් ඇස් නම් ඒ වෙනුත් අපිට පේන්නේ නැහැ. ඇස්වල ස්වභාවය තමයි රූප පෙනෙන ගතිය. ඊට බාහිර ඇස් කියන එකෙන් අපිට පෙනෙන්නේ නැත්නම් ඒකේ අපිට සාපේක්ෂව ඒකේ හැකියන කුත්‍ය නැහැ. හොඳට නෝ නැති කරගන්න. Tamanta සාපේක්ෂව මේ බලන්න ඕනේ. මටයි යහවෙන්න තෝරන. Tamantaයි යහගෙන වෙන්නේ යහවෙන්න. එතකොට එහෙනම් එතනදී ඒක රූපයක් නෙවෙයි කියන්නේ. වීඩියෝපතේක චිත්‍රපතේක තියෙනවා නම් පෙනෙනවා නම් ඒකද රූපසතහක් නෙවෙයි කියන්නේ. හිතෙන් කිසි කරනකොට ඒක ධම්මායතනේ අනුවගේ රූපයක් චිත්තජයි ධම්ම රූපයක් නෙවෙයි කියන්නේ. එහෙම හුදුට බැලුවොත් තුනේ බාහිර රූප සත්‍ය ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටික හොඳට පිරිසිදු වෙනකොට කියොත් ඒ රූප ටික දැක්කොත් බාහිරින් ඔබලට ඇහැ හම්බ වෙන්නේ නැති වෙනවා. ඇහැ සිහි කරන්න බෑ, දකින්නත් බෑ, ඔන්න දැන් ඇහැ එහෙම නැහැ. හොඳයි, එහෙනම් ඊට පස්සේ අපිට දැන් කෙලෙසියක් තියෙනවා ඇහැ එහෙනම් අල්ලන්න පුළුවන් නේ කියලා. ඇහැ අල්ලන්න පුළුවන් නේ කියලා. අපි අල්ලන්න පුළුවන් කියලා අල්ලපු තැනට ඇහැ කියලා අල්ලපු තැනට මම ඔබට කියන්නේ කටුවක් හරි දිකටුවක් හරි අරගෙන ඇනලා බලන්න. අනිනකොට අපිට දැනේ දුක් වේදනාව. කිමතුනි ඇහැට ගැටින දුක් වේදනාවක් එන්නේ නැහැ. චක්කු සම්පස්යෙන් එන උපේක්ෂා සහගත වේදනාව. ඊට අමතරව එහෙම ඉදිකටුවකින් හෝ කටුවකින් යනවා කියන උපදින සිත බලන්න උපදින ඡාය විඥානය. චක්කු විඥානයේ උපදিলা පුත්තබ්බය දැනගන්නේ. එහෙනම් ඉදිකලා තියෙන ඡාය විඥානය. එහෙනම් හුදෙක මෙහි කියලා විස්තර කරන බැලුවාම අපිට ජීවිතේ කතර ගහන්නේ දැන් බාහිර රූපකින් ශබ්ද ගන්ධ රස පොට්ටබ්බකින් එකකින්වත් ඒ රූප ටික පිටින් දැක්කම නැහැ හම්බුන්නේ. ඇහැයි කියලා හිතාගෙන මෙච්චරකල් හිතපු ටික අතගාල බැලුවා. අතගාල බලනකොට අපිට තේරුණේ කොහොමද? අහුන්නේ ඡයයි පොට්ටබ්බයයි මිසක ඇහැ අහුන්නේ නැහැ. ඔන්නෝ පරිශ්‍රණය කරනකොට එහෙ අතුරු දහන්නේ කිව්වට නමුත් සිදෙන් රූප දෙන්නේ නමුත් සිටින් සිහි කරලා එහෙ සිහි කරන්න බෑ. ඒක ධර්මාරම්මණය දැල්වහම තේන්නේ රූපය දැල්වෙත් තේන්නේ සත්‍යයක් ඒවා බාහිර ආයතන අල්ලන ගලුව හයයි පොට්ටබ්බයයි හැමතැනම ආස්පස පරිශ්‍රණයක් කළාම අනේ කන අතුරු දහන් වෙලා, ඇහැ අතුරු දහන් වෙලා, නාසය අතුරු දහන් වෙලා, දිව අතුරු දහන් වෙනවා. නමුත් රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. අන්න එහෙනම් එතකොට අර පරිශ්‍රණය කළ කෙනාට කිසිම සැකයක් නැහැ. ඇහැ කියන එක එහෙනම් පෙර නොතිබීමයි හටගන්නේ. ඇහැ හටගන්න තියෙන සාක්ෂිය තමයි තුන්වතුනි රූපයක් පෙනෙනවා කියන එක. රූපයක් පෙනුනොත් ඒ රූපේ පේන බව තමයි ඇහැ හටගත් එකට දෙන සාක්ෂිය. ඇහැ හටගන්න අවස්ථාවට රූප පෙනෙනවා, රූප වෙනුත් ඇහැ හටගෙන. ඇහැ ඇති බව මොනක් තියෙන කෙනාට රූප පේනවා කියන කෘත්‍යයෙන් විතරයි ඇහැ දකින්න පුළුවන් වෙන්නේ මිසක ඇහැ ඇති බවට ජීවිතේ කිසිම තැනක දුරක් අවුලන්නේ නැහැ. හැම වෙලාවෙම ඇහෙන් නිදිලා ඉන්නේ. පැහැදිලිවයි ඇහැ කියන එක ජීවිතය වෙලා ඇහැ කියන එක ජීවිතය වෙලා පෙනෙනවා කියන කෘත්‍ය කරනවා නමුත් එයා හැඟවිලා අනිත්‍ය බව පිටකන ඇති බවක් තමන්ට ප්‍රකට වෙන්නේ නැහැ මම කලින් මතක් කළ පුංචි උපමාවක් තියෙනවා පින්වතුනි මම මේ උපමාව මතක් කරගන්න නැවතත් ඕනනම් මෙන්න මේ උපමා අනුසාරයෙන් මුණ නැතිලා අර්ථය බලා ගන්නවා පුංචි කාලේ පුංචි දරුවෙක් වන්ද මේ පුංචි දරුවෙකුට උනා අවුරුදු 5යක පුංචි දරුවෙක් වන්ද හදවත කියලා වකුගඩුව අක්මාව කියලා ආධ්‍යාත්මික කොටස් තියෙනවා නේතුව නෙමෙයිනේ ඒ කොටස් වලින් කෙරෙන්න තියෙන කෘත්‍ය වකුගඩුවෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය කිසිම අඩුවක් නැතුව කෙරෙනවා අක්මාවෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය අඩුවක් නැතුව කෙරෙනවා හදවතින් කෙරෙන්න තියෙන කෘත්‍ය අඩුවක් නැතුව කෙරෙනවා නමුත් මේ පුංචි ළමයා මේ හදවත කියන්නේ මෙහෙම එකක් වකුගඩු කියන්නේ අක්මාව කියන්නේ මෙන්න මේ දේවල් මෙහෙම එකක් කියලා ඒ කියන්නේ හිතන්න හෝ කියන්න හෝ කරන්න හෝ දන්නවද එහෙම කුමන හෝ නිමිති සටහනක්වත් තියනවද ඒව ඇති බවකින් එයා යනවා එනවා දුවනවා පයින්නවද ඇතයි කියන හැඟීම හෝ තියනවද හොඳට බලන්න ඇතයි කියන හැඟීමවත් නැහැ. ඒව ගැන කිසිම දැනුමක් නැහැ. කිසිම වැටහීමක් නැහැ. ඒ ටික ජීවිතයේ වෙලා එයාට නිමිති රහිත නිමිති නැති තැනකින් ඉඳගෙන ජීවිතයේ වෙලා උපකාරී වෙලා තියෙනවා. අනිත්‍ය බවන්දවත් එයාට එහෙම ඕනේ නැහැ. එහෙම එකක් නැති නිසා. ඇතිවක් තිබුණොත් තමයි නැති බවකට හෝ ඒකෙ නිදෙන්න උපායක් හම්බ වෙන්නේ. නැති බවක අනිමිත්ත බවක තියෙනවා නම් ඒ අර්ධය කුසල කුසල කෙරෙන හේතු නැහැ. නැති දෙයකින් කර්ම වෙන්න හේතු නැහැ. පුණ්‍යය වගේ පින්වතුනි. පුරාණ ධර්මයෙන් හටගත්ත ටිකක් තමයි හදවත වකුගඩු ආත්මාව කියලා කියන්නේ. පුරාණ කර්මයෙන් හටගත්ත ටිකේ හැම එකකම ලක්ෂණය වුණා. පින්වතුනි ඇහත් එහෙමයි මේ ඇහද අර පුංචි ළමයා වගේ පුංචි ළමයාගේ හදවත වකුගඩු ආත්මාව ගැන අනිමිත්ත බව වගේ අපිට සිටින් කීම් කිරීම් පරාසයෙන් ඔබ්දේ අපේ දැනුමවත් නැති තැනකයි යථාහස භාවය තියෙන්නේ පහු කාලේදී අර පොඩි ළමයා වැඩිහිටි බවට පත් වෙලා චිත්‍රපටයකින් හරි වීඩියෝ පටයකින් හරි පොතක් බලලා හරි නැතිනම් ඔය මැරිච්ච මලකුණ කපලා කපලා පරීක්ෂණය කරන තැනක හරි ඉඳලා මේ තමයි වකුගඩුව මේ තමයි වකුගඩුව හරස්කඩ වකුගඩුවක ස්වභාවය මේකයි හදවත මෙහෙමයි අක්මාව මෙහෙමයි කියලා කෑලි ටිකක් උනේ විස්තර ඉගෙන ගත්තොත් පැහැදටම මතක් කරගත්තොත් ඊට පස්සේ එයා හිතනවා එයා දන්නේ දැනගෙන ඉන්නේ තමන් ගාව තියෙන හදවතේ වකුගඩුවලයි කියලා හිතනවා නමුත් ඒ දැනුම නැති කාලේ හදවත වකුගඩුව තිබුණා ඒ දැනුමට මේ තියෙන එක චුට්ටක සම්බන්ධයක් නැහැ. තියෙන දේ අනිකකේ දැනුම සම්පූර්ණ මානකක්. නමුත් කර්මය කියන්නේ ඒ දැනුම හරියට මේ වගේ කියලා පෙන්වන්න බලපාන. දැන් අර බහු කාලේ ඇති කරගත්ත දැනුම තියෙන සම්පූර්ණ මනෝ විඥාන මට්ටමේ ඒකිට තමයි කියන්නේ නව කර්ම කියලා කියන්නේ. ඒකික තමයි නැවත හදවත වකුගඩු අක්මාව හදාගන්න තියෙන නිමිති. ඒ වගේ පුංචි කාලේ ඉඳලා මේ ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තාම ඒක අවිද්‍යා කර්මයෙන් විඥානයේ පිටලා නාම රූප වල ආයතන ටික හඳුනාම ඒ ආයතන ටික ගැන කිසිදු නිමිත්තක් අපිට නැහැ. ඒකේ යථා ස්වභාවය තමයි හැමදාම පැවතුනේ අවස්ථාවට ඇහැ ඉපදিলা රූපයක් දෙන්නලා පිරෙන රූපෙත් එක්ක නැහැ තතහෙන තැනකයි හැමදාම තිබුණේ කියන්නේ. කිකක් ලොකු වෙනකොට බාහිර රූපායතනයේ දිහා බලලා මේ තමයි යස් කියලා, කන්නාඩි දිහා බලලා මේ තමයි යස් කියලා, මිනිහක් අපන දිහා මේ ජීවත් වෙන මිනිස්සෙක් දිහා බලලා මේ යස් කියලා, ඇඳපු චිත්තයක් දිහා බලලා මේ යස් කියලා, ඒ වගේම කන්නාඩියක් දිහා බලලා මේ කන් කියලා, මේ නාස් කියලා බාහිර රූපායතනයේ උදව් කරගෙන ඒ රූපවල නියම ස්වභාවය හඳුනන්නේ නැතුව බාහිර රූපායතනයේ හරහා ඇහැ කන දිව නාසය ශරීරය කියලා ධර්මතා ටිකක් ගැන දැනුමක් අපිට ඇති කරගන්න තියෙනවා. ඒ ඇති කරගත්ත දැනුම අද අපි හිතාගෙන ඉන්නේ මේ රූප පෙන්වන කෘත්‍ය කරන අවස්ථාවට වස්තුවට ගලපන මේ තමයි ඇහැ කියලා හිතේ තියෙන ටික ගැට ගහලා තියෙනවා. කිම්මුතුන් දන්නවද ඇහැ ඇති බවට වැටෙනවා කියනකොට පෙන්නන කෘත්‍ය කරන අවස්ථාවට උපදින නිරුද්ධ වෙන සිද්ධිය අද බාහිර රූපායතන සත් ආයතන කියලා බාහිර ආයතන දිහා බලලා සත් නිමිති ටික දෙක එකට ගැට ගහලා කිම්මුතුන් ඇහැ ඇති බව අපිට හම්බ වෙන්නේ අද දවසේට. එතකොට දැන් අර බාහිර රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටම්පායතන කියන බාහිර ආයතන ටික හරහා ඇහැ ඇති බව ඇහැක පැහැසක් අහන්න සුදු පාටයි කළු ඉන්ද්‍රියාවක් තියෙන මේ විස්තර එක්ක ඇහෙතන අප අදාපිට හිතන්න කියන්න කරන්න පුළුවන් මේ තමයි නවකන. ඔය දන්න විස්තරය හිතෙන් සිහි කරගන්න පුළුවන් විස්තරය මේ තියෙන වස්තුව නෙමෙයි, තියෙන වස්තුවේ විස්තර සම්බන්ධ නැහැ. ඔය වස්තු විස්තර නැති කාලෙත් එහෙම දිවනාසේ ශරීරය කියන එකෙන් කුච්චි වුණා. දැන් මේ තියෙන විස්තර ටික පින්වතුනි නැවත ඇහැ කන දිවනාසය හොයද හදාගන්න තියෙන විස්තර ටික. ඔන්න ඔය විස්තර ටිකෙමයි පින්වතුනි ඔබට නිත්‍ය සංඥාව දෙනලා තියෙන්නේ. ඔන්න ඔය විස්තර ටිකයි අවස්ථාවකට නිරුද්ධ වෙන ස්වභාවයක ඉඳලා පින්නන කෘත්‍ය කරන ඇහැට ගැට ගහලා තියෙන්නේ. ඔන්නෝයේ විස්තර ටිකයි අවස්ථාවට පුත්‍ය කරලා නිරුද්ධ වෙන කරට ගැට ගහලා තියෙනවා. අන්තිමට ඇහැ ඇති කල්ලි, කන ඇති කල්ලි, නාසය ශරීරය ඇති කල්ලි කියලා ඇති කල්ලි හංග වෙන මේ ටික ඔක්කොම පින්වතුනි කෙලෙසියකින් ගිහිලා අපිකාව තියෙන සංයෝජනයක් මනෝ විඥාන මට්ටමින් උපද්දතු. ඒ ස්වභාවයේ දුරු වෙන්න දුරු කරන්න කිමතුට තියෙන එකම ක්‍රමය තමයි, එකම උපාය තමයි හොඳට රූපය පිළිසඳ දකින්න. බාහිර ආයතන ටික ආධ්‍යාත්මික ආයතනයට ගැට ගහන්න මේ කොටස දාන්න එපා. මේකද කියපු ටික එකොටස දාන්න එපා. ඇහැ දකින්න එපා රූප වලින්. ඇහැට හැපෙන්නේ නැනි මේ ඇහි නැහැ දකින්න හදන්න එපා. මේ කනෙන් අරගෙන එනවා කියන එකට ඉඩ තියන්න එපා. මේ නාසයෙන් නාසයක් ගඳ නාසයක් දැනගන්නවා කියන එකට ඉඩ තියන්න එපා. මේ දිවෙන් දිවක් දැනගන්නවා කියන එකට ඉඩ තියන්න එපා. කයෙන් තව කයක් දැනගන්නවා කියන එකට ඉඩ තියන්න එපා. කනෙන් රූපයක් දැනගන්නවා කියන එකට ඉඩ තියන්න එපා. කනෙන් සද්දයක් දැනගන්නවා කියන එකට ඉඩ තියන්න එපා. මේ ආයතන පටලවන්න එපා. පින්වතුන්ට පුළුවන් නම් මෙහෙම තැනකට මනස අරගෙන යන්න. මේ ඇහ කියන එක හැදිලා තියෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටිකෙන් කියලා බලන්න පුළුවන් නම්, ඒ නිසාමයි මේ රූපය ඇහෙන් හදපු රූපයක්මයි පෙනෙන්නේ. ඇහැ අහකට ගන්නකොටම පෙනෙන රූපේ නිරුද්ධ වෙනවා කියලා බලන්න පුළුවන් වුණොත්, ඇහැ නිත්‍ය විදිහට පෙන්වන නිමිති එකක්වත් ඔබලන්ට හිතෙන්නේ නැති වෙයි. ඉබේමයි ඔබලගේ නුවණ ඇතුළේ පවති ඇහැ කියන එක ආධ්‍යාත්මිකයි. ඒක කවදාවත් දකින්න බෑ. ඇහැ කියන එක අවිද්‍යා, කර්ම, තණ්හාවෙන් හැදෙන එකක් නේද කියලා බුදුට භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ වචන ටිකේ අර්ථය හැපිලා හිටින තැනට ඔබලගේ නුවණ මනස වැඩි. අන්න ඒ ටික දක්වා හැපුණොත් අන්න එදාට ඇහැ ඇති බව කියන ටිකෙන් හිතෙනවා. යම් කිසි කෙනෙකුට මෙහෙම දේශනාවක් කරනකොට කිසිම හැකියාවක් නැතුව ඔය දහම පෙනෙනවා නම් ඒකට විතරක ගඥානකින් අපිට සැක නැහැ කියලා හිතන එක නෙමෙයි. බාහිර ආයතන වලින් දකින්න බෑ කියන්නේ මෙන්න මේ නිසාමයි. රූපේ ඇහැට පෙනෙන වර්ණ සටහනක්, කනට පෙනෙන ශබ්ද රූපයක් මේ නිසාමයි නේද කියලා අල්ලල දකින්න බෑ. ඇල්ලුවොත් දැනෙන පොට්ටක් දෙනවා. හිතල ඇහැ සිහි කරගන්න බෑ. සිහි කරන්නේ ධර්මාරම්මණයක්මයි කියලා මේකෙන් මේ රූප ටික ප්‍රකට කරගෙන මේ කියන එකේ අර්ථය දකින්න පුළුවන් නම් මෙන්න මේ පුද්ගලයාට ජීවිත සම්බන්ධය කියවට කමන්නේ. එහෙම මතක් කරන්නේ එයාට ඒ වගේ වචන ඇහෙනකොට ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඇත්තට එහෙම වෙනවද නැද්ද? එහෙම කිසිම සැකයක් නැහැ. ඇහැ අනිත්‍ය දකින්න අපේ මුතුලී මහතම තුන තුනටම රූපේ චක්කුඥානේ මේ ඔක්කොම අනිත්‍ය දකින්නවා. හැබැයි අමතක වෙච්ච විලාවට ආශ්‍රව කියන්නේ ඇහැ තියෙනවා වගේ තැනකින් කටයුතු කරන සංයෝජන තව දුර වෙලා නැහැ. ඒබඳු සංයෝජන වෙනවා. උපන් සංයෝජන තියෙනවා. කියන නිසා අවස්ථාවක බගහැරෙනවා. හැබැයි කෙනෙක් මතක් කළොත් ඉතාමත් වේගවත්. එයාට ඇහැ ඇති බව කියන කාරණාව නැහැ. ඇහැ ඇති බව කියනවා කියලා කියන්නේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන එක දෘෂ්ටිය. ඒබඳු දෘෂ්ටි නෑ. පටිච්ච සම්පදාය දන්නවා. ඇහැ ඇති වෙච්ච හැටි දන්නවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතුන් පුද්ගලෙක්ගේ ඇහැ කන නෙමෙයි. පුද්ගලෙක් ඉපදුනා නෙමෙයි. පුද්ගලෙක් ආව නෙමෙයි. මේ ප්‍රත්‍ය පිටින් හැදිච්ච ආයතන ටිකක්, ඒ ආයතන ටිකෙන් හදලා මේ රූප ආදී අරමුණු පෙන්වන්නේ ඒවයි විඳින්නේ. ඉතින් හිතද පටිච්ච සම්පන්නයි කියලා දන්නවා. මෙන්න මෙබඳු අවබෝධයක් පටිච්ච සම්පාදය හරහා ඇති වෙලා පටිච්ච සම්පාද දර්ශනය ගැනද චිත්තප්‍රසක නැතුව නිසංක ස්වභාවයෙන් පටිච්ච සම්පාද දර්ශනය එළඹ සිටිනවා. ඒ පටිච්ච සම්පාද දර්ශනය නිසංක වෙනකොට ඇයි අනිත්‍යයි කියන එක චිත්තප්‍රසක නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න හතරේ ඉලියම් මේ හැක්කිනා නෙමෙයි කිව්වම එහෙම වෙන්නේ කොහොමද කියලා අසම්පූර්ණ කරගන්න ගැතිය ජීවිතේ නැහැ. ඉච්ඡර හොඳට තේරෙනවා අන්නේ බඳු කිනාට ඇහැ නිත්‍යයි කියන තැනක ඉඳලා ඇති වෙන පුද්ගල භාවය තුල ඇති වෙන ප්‍රතික්‍රියා නැහැ, ප්‍රතිචාර නැහැ. කිමොතන බුදුරජාණන් වහන්සේ පුද්ගල භාවය විස්තර කරන්ද, පුද්ගල භාවය පෙන්වන්ද, සක්කාය දිට්ඨිය විස්තර කරන්ද, සක්කාය දිට්ඨිය පෙන්වන්ද ගත තව පරියායක් තමයි ඇහැ ඇතිකල්ලි ඇහැට පැමිණ ඇස ඇසුරු කරගෙන කියපු වචන ටික. ඒ ටිකෙන් තියෙන්නේ නිත්‍ය වූ පුද්ගලයෙක් ඉන්නවා කියන ටිකයි. මේ පින්වතුන් ඒ ඇහැ ඇතිකල්ලි කියන මට්ටම ගෙවිලා නැතිනම් මොන ධර්මතාවයක් මෙහි කළත්, මොන ධර්මතාවයක් විස්තර කළත් විදර්ශනා කළත් දර්ශන භූමියට ඇවිල්ලා නැහැ කියන එක මට තියාගන්න. පටිච්ච සම්පාදයේ හරහා ආයතන ටික ගැන දැනුම ඇති වෙච්ච කෙනෙකුටමයි යම් මට්ටමක හෝ දැක්මක් ඇති කෙනෙකුටමයි විද්‍ය සම්පන්නයි කියන්නේ. එයාට සැකයක් නැහැ. ඇති කල්ලි කියලා කියන්නේ මෙහෙමයි ඒක වැරදි ඇයි කියනක පෙරම තිබීම හතරේ තුනට නැති වෙනවා කියන දේශනාවක් සැකසෙනවා. ඒ නිසා මේක තව ගොඩාක් විස්තර කරන්න කාරණා තියෙනවා. නමුත් මම අනුමානිත දල අදහසක් මුතුට පෙන්නන්නේ මෙන්න මේ වගේ අවබෝධයක් හරහා යම් කිසි කෙනෙක් කුබ්බේ අනුසිතේසු ධම්මේසු ලෝක පෙර නොසිරු ධර්මයක් හරහායි භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම මේ දර්ශනය පනවන්නේ. ඒ දර්ශනය ලෝකයට සාධාරණ නැහැ. ඒ දර්ශනේ ලෝකෙම විදෙන ලෝකෝත්තරයි. ලෝකයට තියෙන්නේ ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින ඉදිරියෙන් නැරෙන කම පවතින ආයතන ටිකක්. ඒක තමයි පුද්ගල භාවය කියන්නේ. ඒ ආයතනයේ ප්‍රඥාවයි පුද්ගල භාවය. එහෙම මානසික මට්ටමක් තියෙද්දි පුද්ගල භාවය නැතුව ඉන්නවා කියලා එකක් විද්‍යමාන නැහැ. දෘෂ්ටි නැතුව ඉන්නවා කියලා එකක් විද්‍යමාන නැහැ. පුද්ගල භාවය ඒ දෘෂ්ටිය දැන් පරිවර්තනය වෙලා තියෙන ආයතන ටික ඇති බව. ඒ තමයි යා විද්‍යමාන වෙන එක රූපය, එක ආකාරය කියන එකත් මතක තියාගන්න. මතක තියාගෙන මෙන්න මේ දර්ශන භූමියටපත් වෙන්න නම් මේ පටිච්චසමුප්පාදය හරහා මේ ආයතනයන්ගේ යථා ස්වභාවය දැක්ක යුතුයි කියන තැනට. එතන විසක වෙන්නට ඕනේ. අනේ එතන විසක කෙනාට ධර්මයේ සැක නැහැ. අන්නේ සැක නැත්තම් ධර්ම දේශනා කරන සාස්ෘණ වහන්සේ ගැන සැක නැහැ. ඒ ප්‍රතිපදාවේ විහිළු දුක් නැති කරන්න පුළුවන් කියන ප්‍රතිපදාවේ සංඝ රත්නය ගැන සැක නැහැ. මේ පටිච්ච සම්පදාය ගැන සැක නැහැ. තමන්ගේ පෙර ආත්මවාදයේ සත්‍ය පුදුර කිසියද කියන එක ගැන සැක නැහැ. මොකද මේ හේතුඵල ධර්මයක් තියෙන මේ ආයතන තියෙන කාලාගතය ගැන සැක නැහැ. කියන මෙන්න මේ නිසක බවේ හේතුකත. ඒ නිසා අද මේ දේශනාව මම මාතෘකාවල දේශනා කියලා විශේෂයෙන් තමන් අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමන්ගේ මෙහෙයීමෙන් හෝ යම් මුලා බවක ඉඳලා නියම දර්ශනය පිළිබඳ උත්සාහය අතහැරලා තියෙන මනසක් තියෙනවා නම් අවංකවම තමන් තමන්ට පිහිටක් පිළිසරණ ආලෝකයක් කරගෙන තමන්ව ප්‍රත්‍යක්ෂ කරලා මේ සම්පදියයි ඔස්සේ ඒ තමන්ගේ වැරදි මතයේ ඉවත් කළ නිවැරදි දහම් දැකලා නිවැරදි අවබෝධය දකින මාර්ගයකට පැමිණේවා කියන අදහස. මේ දහම තේරිලා මේ කියන පරියාය තේරෙනවා නම් එතෙන්දි සැබවින්ම නිසක මනසක් තියෙනවා කියලා කිව්වට කමක් නැහැ. මේ එබඳු කෙනා එබඳු කුසලයෙන් මතුමතු උසහයක් තියෙන සදා කටයුතු කළාට කමක් නැහැ කියන එකක් මතක් කරනවා. මේ දේශනාව මේ දුක් සාගත සසනෙට විතර වෙන පිණිස මේ පින්වතුන්ට හේතුපමිස්සියම වේවා කියන අදහසක් ඇති කරගන්න. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චින්තක්ඛං තුත්ත සාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාග